සාදු. අද දවසෙහි ධවල් දාන දායකත්වය දැරුවේ යමුනා රණසිංහ මහත්මිය සහ බීවී වික්‍රමරත්න මහත්මා. අරමුණු බවට පත් උනේ තමන්ගේ ඒ පින්වත් යමුනා රණසිංහ මහත්මියගේ පියාණන් වන නීඩී සමරසිංහ පින්වත් පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට. මේ පියාණන් වහන්සේ සසර කොතනක සිටියත් මේ පින් අනුමෝදන් වේවා, ආශිර්වාදයක් වේවා. සසරෙන් අත මෙදී නිවන් දකින තාක් මේ පින සැප පිණිස පවතිවා කියන අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලින් යෙලෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, හැකී රක්ෂා කටයුතු දියුණු කරගනු කර ගැනීමට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරන එලෙස මේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හැම දිනාටමත් සද්ධර්ම අවබෝධය වඩ වඩාත් දියුණු කරනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා දක්වමින් අද දවසේ දායකත්වයේ දරුව යමුනා රණසිංහ මහත්මියටත්, බීවී වික්‍රමරත්න පින්වත් මහත්මයාටත්, ඒ වගේ මේ මෑණියන් වහන්සේලා, පවුලේ ඥාති දුවදරුවෝ සෑම සියලු දෙනාටම ආයුරාරෝග්‍ය සැප වර්ධනය, ධර්ම අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්සරණයි. සාදු. 2019 වසරේ 12 මාසේ 11 උඳුවපුර 15 පොහෝදා භාවනා වැඩසටහනේ සවස් මාගේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා වැඩසටහන. මේ කාලය අපි වෙන් කරගන්නේ පින්නතුන්ගේ පැත්තට සාකච්ඡා කිරීම උදෙසා. පින්නතුන්ට අවස්ථාව තියෙනවා ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී, ඒ වගේම භාවනාවේ යෙදෙද්දී, සක්මන් කරද්දී තමන්ට තියෙන අත්දැකීම් සහ ස්වභාවයන් සාකච්ඡා කරන්න, මොන වගේ ස්වභාවයන්ද තියෙන යන්න පිළිබඳව යම් බාධාවක් තියෙන පුළුවන් කෙනෙකුට, මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා, මෙවැනි තත්ත්වයක ඉන්නේ කියලා කියන්න ඇති. ඒවා පහදා ගන්නට උවමනා කරනවා. ඉතින් තමන්ගේ තියෙන චිත්ත ස්වභාවය, ඒ අවස්ථානුගතව පවතින ස්වභාවයන් ප්‍රකාශ කිරීමෙන් ඒකට උත්තරයක් ලබා ගන්න පින්නතුන්ට අවස්ථාව සැලසෙනවා. අපි පටන් ගමු ඔය පැත්තෙන්ම. ඔබතුමාගෙන් ඕනම් පටන් ගන්න. අනිත් එක මේ අනිත් අය හාන් හිටියයි කියලා එහෙම ලැජ්ජ වෙන්න උමනාවක් නෑ නේ. එහෙම උමනාවක් නෑ. කවුරු හාන් හිටියත් මට කමන්නේ නෑ කියලා තමන්ගේ ස්වභාවය ගැන තමන් කතා කරන්න ඒක විවෘත භාවයක් අපි තියාගමු. සැනසිලිදායක පැත්තනේ. එතකොට තව කොටසක් ඇති බාධක පැත්තක්. ඒ පැත්ත ගැන කොහොමද? එතකොට තමයි යම් කිසි ආකාරයකට තමන්ට දැනෙනවද තමන් දරන උත්සාහය තමන්ට පීඩනයක්, එහෙම නැත්නම් වැරැද්දක් වීමට හේතු වෙනවා වගේ කියලා දැනෙනවා? එහෙමද? යම් ප්‍රමාණයක්. හොඳයි. ඒ උත්සාහය සිදු කරන්නේ කුමන සංඥාවකින්ද කියලා අඳුනගත්තද? මොන සංඥාවකින්ද උත්සාහය කරන්නේ? දැන් මෙතනින් පිටත් වුණාම කෙනෙක් යනවනේ ගෙදර යන සංඥාවෙන්නේ නේද? එහෙම යනවනේ. අන්න ඒ වගේ ධර්මයට ගමන් කරන්නත් මොනවා හරි සංඥාවකින්නේ ඔය උත්සාහ කරනෝ ඇත්තේ. හරි. මොන සංඥාවෙන්ද ඒක කරන්නේ? වේදනාවල් අඩු කර ගැනීම උදෙසා තමයි ඒක කරන්නේ. එතකොට මෙතන යම් ආකාරයකට මම සුරක්ෂිත කිරීමට යනවද මම නැති කිරීමට යනවද? දැන් සමහර උදවිය ඉන්නවා අපේ සමාජය දැකලා තියෙනවා අර තමන්ගේ මමත්වයේ කියන ස්වභාවයට දුක් වෙනවට කැමති නෑ. ඒකෙන් හිත ගලවගෙන ඉන්න තමයි හැත් කරලා ඉන්න තමයි බලන්නේ. නමුත් ඒකේ මමත්වයේ ගැලවීමක් නෙමෙයි එතන තියෙන්නේ, මමත්වයේ අර දේවල් වලින් අයින් කළා තියා ගැනීමක්. ඒක හරියට මේ වගේ තුවාලයක් තියෙනවා. එයා ඒ තුවාලේ එහෙම තියෙනවා. නමුත් තුවාලේ වහගෙන ඉන්නවා, පරිස්සම් කරන් ඉන්නවා. එහෙම එකක්ද කරන්න කියලා හොඳට බලන්න ඕන. මේ තුවාලේ සනීප කරගන්නවද එහෙම නැත්නම් තුවාලේ පරිස්සම් කරනවද? ඒ උදාහරණේ හොඳයි නේද? හොඳට බලන්න, තමන් තුවාලේ පරිස්සම් කරන කෙනෙක්ද තුවාලේ සනීප කරන කෙනෙක්ද? පරිස්සම් කරන කෙනා එක විදියක්. එයා පරිස්සම් කරන් ඉන්න වැඩි බෙහෙත් දාන්න එහෙම යන්නේ. තුවාලේ සනීප කරන කෙනා සමහරවිට පරිස්සමක් නැහැ. ඒකේ තියෙන වේදනාවල් වලට එයා ඉඩ දෙනවා. වෛද්‍යවරයා ළඟට යනවා කිව්වම එයා දන්නවා මේක දැන් අද කපනවා කොටනවා කියලා. අද මේකට සැර බෙහෙත් දානවා, වේදනාව දෙනවා. දැන් එයා ඒකට මුහුණ දීලා යන එක ක්‍රමයක්. ඒක තුවාලේ සනීප කරගන්න ක්‍රමය. තුවාලේ පරිස්සම් කරනවා. එයා කොච්චරද කියනවා දොස්තර මහත්තයාට අල්ලන්න දෙන්නේ නැහැ. තේරෙනවද? ඒක තමයි පරිස්සම. කාටවත් ළඟටවත් එන්න දෙන්නේ නැහැ. පරිස්සම් කරන හැබැයි තුවාලේ වන්න වෙනවා.
ඉතින් මේකෙන් බලන්න තමන් ඇත්තටම කරන්නේ තුවාලේ පරිස්සම් කරනවද තුවාලේ හොඳ කරනවද මේක සියලු දෙනාටම වැදගත්. ඊට පස්සේ භාවනාව තුළ මම ඉන්නවද මම භාවනා කරනවද එහෙම නැත්නම් මමත්වේ දුර්වලනවද භාවනාව තුළ මම ඉන්නවද මම භාවනා කරනවද එහෙම නැත්නම් මමත්වේ දුර්වලනවද ක්‍රියා හරි කැමරුවේ කොහොමද දැනෙන්නේ දැනෙන ටික මොකක්ද මමත්වයේ දුරුකර ගැනීමට තියෙන උත්සාහයත් මමත්වයක් බවට පෙරලෙන්නට ඉඩ තියෙනවා. ඒ ගැන බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. එතෙන්දි තමන් බලන්න මේ මමත්වයේ දුරලීමට දරන උත්සාහය මමත්වයක් බවට පරිවර්තනය වෙලාද තියෙන්නේ නැද්ද? එතන පොඩි දෝෂයක් තිබිලා ඒක බිඳ ගත්තද හදා ගත්තද? අපිට සුළු හෝ තියෙන ඒ දෝෂයක් බිඳගත්තාම සැහැල්ලුවක් ලැබෙනවා, නිදහසක් ලැබෙනවා, හැම මොහොතකම විවෘත බවක් ලැබෙනවා, ආලෝකයක් ලැබෙනවා. ඒක තමන්ට අත්විඳින්න පුළුවන්. ඔබ අත්විඳිනවද ඒක? එහෙමයි. ඒක අත්විඳිනවා හැම මොහොතකම. ඒක දෘෂ්ටියක් බිඳගත්ත ගමන් ඒක අත්විඳිනවා. තමන් ඒකේ පුදුම සහනයක් තියෙන්නේ. ඉතින් එහෙම එහෙම බිඳගෙන ඉස්සරහට යන්න යන්න ඒකට අවසාන දෘෂ්ටි සම්පූර්ණයෙන් දිය වෙලා යනකොට මොනතරම් සැහැල්ලුවක් ලබනවද? අනිත් පින්නතුන්ටත් මොනවද කතා කරන්න ඒගොල්ලන්ගේ අත්දැකීම්? භාවනා කරද්දි මොකද වෙන්නේ? ඔබද තියෙන තත්ත්වේ කාටද ඕන කතා කරන්න? ඊළඟ මහත්මයට දෙන්නකෝ. හා, අපේ අය හරි හොඳයි, ඉල්ලන්නේ අවස්ථාව. හොඳනකම් ඇවිල්ලා බලාගෙන ඉන්න හොඳයි. හොඳ පිරිසක් තමන්ගේ අවශ්‍යතාවල් ගන්න අරගෙන ඒක හෘදයාංගම ගැටලුව ප්‍රකාශ කරන්න. වාචික ගැටලු නෙවෙයි, හෘදයාංගම තමන්ට තියෙනවා නම් යම් ස්වභාවයක්. කොහොමද සමාධිය භාවනාව වඩද්දි මොන වගේ තත්ත්වද තියෙන්නේ? වෙනද තරම් ගැටලු බරපතලව දැනෙන්නේ නැහැ. ඉස්සර තදින් දැනුණාද? ජීවිතේ විඳෙව්වා, සෑහෙන විඳෙව්වා. මොකද මොකද ඒක පැහැදිලි වුණේ? කිසිම ගැටලුවක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ. හරි. ඒ දැන් මෙහෙමයි, ඒ වචනේ හොඳට පිරිසුදුද කියලා බලන්න. කිසිම ගැටලුවක් නැහැ. ඒ වචනේ ඒකේ අර්ථය දන්නවද? ඈ, කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට තියෙන ගැටලුව මොකද්ද? මමත්වයේ ගිලිහිලා ගියේ නැද්ද, තියෙනවද කියලා නිකන් හොයාගන්න බැරුව. හරි හරි, ෂෝක් කතාවක්. හරි, දැන් තමන්ගේ කටේ නම් තියෙන දතක් ගිලිහිලා ගියාම හොයාගන්න පුළුවන් නේ? මෙතන දිව එළියට යන මෙතනින්, ඒ නිසා මෙතන දත නැහැ. ඒක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ශරීරාංග උපාංග වල මොනවා හරි තයක් ගිලිහුණොත්, නැති වුණොත්, අයින් කරොත් කෙනෙකුට ඒක තදින් දැනෙනවා. ඒක කෙනෙක්ගේ තියෙන මමත්වය ගිලිහිලා ගියාම තේරෙනවද නැද්ද? ඒකෙ මෙන්න මෙහෙම අවස්ථාවක් එනවා. අපි හිතමු ලිපක් නිවිනිවි යන කියන උදාහරණයක් ගමුකෝ. ලිපක් නිවිනිවි යන උදාහරණය ගත්තාම මොන ලිපක් නිවිලා ගිහිල්ලා උදටම නිවිලා ගිහිල්ලා රාත්‍රී දරපත්තු කරපු ලිප උදෑසන බලද්දි හොඳටම නිවිලා ගිහිල්ලා ඒත් අපේ දක්ෂ අම්මලා ඉන්නවා මේ ලිප බොහොම හිමින් පොඩ්ඩක් අලු යට කූරු ගෑවාම පුංචි ගිනි පොකුරක් හොයා ගන්නවා මේකෙන්. දැන් නොදන්න දරුවෙක් නම් එක පාරට කියන්නේ ලිපේ නිවිලා ලිපේ මොකක්වත් නැහැ ගින්දර නැහැ කියනවා. නමුත් දක්ෂ කෙනා මේක පොඩි ගිනි අඟුරක් මේ ගිනි පේල්ලක හෝ අඟුරක හෝ තියෙන අස්සක තියෙන එකක් දැකලා ඕක පිඹිනවා. පිඹල පත්තු කර ගන්නවා. අන්න ඒ වගේ සමහර විටක අපේ ජීවිතේ ලොකු දුක් ගැහැට විඳලා විඳලා ඒව ටිකක් නිවිලා ගියාට පස්සේ අර මහා ලොකුවට ඒක තේරෙන්නේ නැති නිසා දැන් මේකේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරිව ඉන්නවා. අන්න ඒකට තමයි තියෙන්නේ තව පරීක්ෂා කරලා බලන්න. තේරුණානේ? දැන් අපි ශාරීරිකව නම් අස්තියක් බිඳීමක් හෝ අභ්‍යන්තරික සිද්ධියේ දාමයක් හරි බලා ගන්න උවමනා වුණාම ඒවට තියෙනවා ස්කෑන් යන්ත්‍ර තියෙනවානේ. ඒවට දාලා අපි එක්ස්රේ හරි මොනවා හරි ඒවට දාලා උන ඒක හොයා ගන්නවා. ඉතින් අපි කොහොමද අපේ මනස අවධානයෙන් බැලීමෙන්ම තමයි අපිට තියෙන එක සාගන්න තියෙන අවධානයෙන් බැලීමෙන්මයි. එතකොට තමන්ගේ තියෙන මමත්වේ හංගන්න ඕනත් නෑ, නැති මමත්වයක් ආරූඪ කරගන්නත් උමනා නෑ. එතකොට මෙතනින් අදහස් වෙන්නේ ධර්මයේ හේතුවෙන් තිබෙන්නා වූ දේවල් ශූන්‍ය විවේ ගිහිල්ලා සමහර සාමින්නහන්සල විග්‍රහ කරනෝ සංඥාවක් තියෙනවද කියලා තේරෙන්නෙත් නැති නිසා, නැහැයි කියලා තේරෙන්නෙත් නැති නිසා අර ධර්මයේ පැත්තේ නේව සංඥා නා සංඥා වගේ தত্ত্বය. ඒ කියන්නේ සංඥාව තියෙනවද කියලා තේරෙන්නෙත් නැහැ, නැද්ද කියලා තීරණයකට එන්නත් බෑ. එහෙම තීරණය කරන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන ඇත්ත නැද්ද? අන්න හරි. හොඳ අවස්ථාවක්. ඒ තමන්ට යම් පපුවට දුක රැස් වෙන ස්වභාවය තියෙනවද? ටිකක් බන ටිකක් අහන්න නැතුව මේ අතහැරලා දාලා හිටියාම ආයෙ ටිකක් අර දුක සෑන ස්වභාවයේ පීඩනය ටිකක් වැඩි වෙනවා. එතකොට මං ආයෙ බන ටිකක් අහන්න ඕන කියන නැඹුරුතාවය හට ගන්නවා. අන්න හරි. එතකොට ධර්මයේ පැහැදිලි පිරිසුදුයි. බොහොම හොඳ කතාවක් ඒක. ධර්මයේ පැහැදිලි පිරිසුදුයි, ඒකායන මඟ කියලා දන්නවා, ධර්මය ගැන විශ්වාසය තියෙනවා, ගෞරවය තියෙනවා, මට මේක පූර්ණම අවබෝධ වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. තමන්ට ගැටලු උපදිනවා කියලා කියන්නෙම පූර්ණේ විය යුතුව තියෙනවා කියන එක. යම්කිසි දෙයක් ආධ්‍යාත්මය තුළ බරපතල විදියට දැනෙනවා කියලා කියන්නේම සිව්මසෙන් හරි තමන්ගේ චේතනා කියන ස්වභාවයට, සිත කියන ස්වභාවයට එක දැනෙනවා නම් එතන සුද්ධ කරගන්න දෙයක් තියෙනවා. හැබැයි සිවුම් වෙලා තියෙන්නේ. දැන් මේ සිවුම් දේනුත් තමන් නිදහස් වෙන්න ඕන. දැන් මේ සිවුම් දේ රඳා පවතින්නේ කුමක් හෝ එළඹගෙන නැතුව පවතින්නේ. ජීවිතේ අපි කියවුතුත් මොන වගේ දෙයකටද ජීවිතේ ප්‍රබලම බැමි බැඳීම් තියෙන්න පුළුවන්? කවුද දාලා යන්න බැරි? කුමක්ද දාලා යන්න බැරි? කුමක්ද අතහැරලා යන්න බැරි? ධර්ම අවබෝධය කියන එක ඔබ ලබන්නේ කුමන බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමටද? මේ මොහොතේ සැනසීමට. සැනසීම කියන එක කොහොමද තමන් නිර්මාණය කරගෙන තියෙන්නේ? හැමෝම සැනසීමෙන් ඉන්නවා කියන එක යම්කිසි නිර්මාණයක් කරනවා. තමන් කොහොමද සැනසීම කියන එක නිර්මාණය කරලා තියෙන්නේ? ගමේ ඉන්න මනුස්සයා හිතනවා නගරෙට ඇවිල්ලා පොඩි ගෑයක් ලොකු ගෑයක් අරගෙන කාර් බාර් ටිකක් ඔගස්සේ ගහගෙන අර හැංගිලා ඉන්නකොට ඒක සැනසීමයි, එහෙම නැත්නම් ඒක ලොකු ජීවිතයයි කියලා හිතනවා. කොළඹ ඉන්න කෙනෙක් හිතනවා ගමට ගිහිල්ලා ලොකු ඉඩකඩමක් එක්ක, වගාවක් එක්ක, ලස්සන පරිසරයක් එක්ක ඉන්න එක සැනසිල්ලයි කියලා හිතනවා. අන්න ඒ වගේ එක එක්කෙනාගේ එක්තරා ඉමේජ් එකක්, ඩිසයින් එකක් තියෙනවා. මේ කොහොමද සැනසීම කියන එක මොකක්ද? තමන් සැනසීම ධර්මයෙන් අවබෝධයෙන් සැනසීම කියන තමන් ඇඳගෙන තියෙන්නේ, චිත්‍රය ඇඳගෙන තියෙන්නේ කොයි විදියටද? පොඩ්ඩ මයික් එක රන් කරලා කියන්න. දැන් සැනසීමට ආසත්ත භාවයක් තියෙනවද? සැනසීමට කැමති සැනසීමට ආසත්ත භාවයක් තියෙනවා. ඒක නැති කරගන්න ඕන. මොකද සැනසීමට ආසත්ත භාවයක් තිබුණොත් ඒකත් අපි හදපු තවත් නාම රූප පද්ධතියක අපිම ඇලීමක්, අපිම හදාගත්ත යම් වේදනා පද්ධතියක ඇලීමක් තමයි අපි සැනසීමට තියෙන කැමැත්ත සහ ආසත්ත භාවය. ගැටලු නැතුව ඉන්න තියෙන කැමැත්ත සහ ආසත්ත භාවය. ඒකම ගැටලුවක් වෙලා. ගැටලු නැතුව ඉන්න ඕනකම ගැටලුවක්. ඒකත් ඕනේ. ගැටලු නැතුව ඉන්න ඕනේ කියන එකත් එහෙම එකක් අපිට ඕනේ නෑ. එතනින් අවදි වෙන්න ඕන. පුළුවන්ද? ජීවිතේ ගොඩාක් ඕනම කෙනෙක් දුක් විඳින කෙනෙක් ඊළඟට කැමති වෙන දේ තමයි සැනසෙල්ලෙන් ජීවත් වෙන්න ඕන කියන එක. ඊළඟට සැනසෙල්ලෙන් ජීවත් වෙන්න ඕන කියන එක වෙනුවෙන් ගොඩක් දුක් විඳිනවා. අපි සමස්ත මිනිස් සමාජය ගත්තහම මේ ඔක්කොගේම දුක තියෙන්නේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්න ඕන කියන මේ බලාපොරොත්තුව නිසා. සැප බලාපොරොත්තුවම මිනිස්සයා දන්නේ නැහැ එයා දුකටපත් කළා. සැනසීම බලාපොරොත්තු වීමම එයා දන්නේ නැතුව එයා දුකටපත් කළා. ඒක සම්මුතියෙන් ගත්තත් ඒක තියෙන්නේ පරමාර්ථයෙන් ගත්තත් අපි මේ සැනසීම බලාපොරොත්තු වීම නිසා සැනසීම මගහැරෙනවා. දැන් ඒකත් අත්හැරියාම තියෙන්නේ සහනයක්ද නැද්ද? සහනයක් තියෙන්නේ. හරි. මේක ශේෂ අනුශේෂ නැති වෙන්න අත්හැර ගන්න ඕන. යම් දෘෂ්ටියක් අයින් කරනකොට ශේෂ අනුශේෂවත් ඉතුරු නොවන විදිහට ඒක අත්හැර ගත්තම පුදුම සහනයක් තියෙන්නේ. අවබෝධය තුළ දෘෂ්ටිය පලා යනවා, දෘෂ්ටිය සුන් වෙනවා කියලා තමන් දකිනවද? මුකුත් කරන්න යන්න එපා. එම්මත් එළියට දාන්න ගියොත් එහෙම එතන තාම මම කැදෙනවා නේද? මමත් තල්ලු කරන්න නිකන් ලොරියක් පල්ලමට පෙරලලා ඒක ගේන්න දොඹකරයක් ගෙනාවා වගේ වැඩක් තමයි. මමත් පෙරලන්න තව ඊට වඩා ලොකු මමත්යක් හදන්න ඕනද? නෑ, යන්න එහෙම හදන්න නැතුව අපි මේ ගමනේ යන්න ඕන. එනිසා අපිට හදිසියේ සැනසීම වුමනා වෙනවා. එතකොට අපි මේක තල්ලු කරලා දාන්න ට්‍රයි කරනවා. ඊට පස්සේ කොහොමද ඉතින් මමත්තේ තල්ලු කරන්නේ කොහොමද? ඈ ඒක හරියට ඉතින් අර පල්ලු හොරෙක්ගෙන් එයාගේ මහනුව ගිහලා ඔයා නේද හොරා කියලා ලස්සනට කියයි නේද? අන්න ඒ වගේ තමයි. මමත්වයේ තල්ලු කරන්න ගියාම හා මං ඉඩ දෙන්නම් කියලා ඉවරලා වගේ ලෑස්ති වුණාට නෑ. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ. හරියට නගරේක අතරමං වෙලා පෝස් එක කවුරු හරි උදුරන් දුවනවා. උදුරන් දුවනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා මම අන්ටි උදව් කරන්නම් කියලා එනවා. බලනකොට අර හොරා ගියාලුවා. මිනිහා ඊළඟට චේන් එකත් කඩයි යනවා. ඉතින් අන්න ඒ වගේ සිද්ධිය වෙනවා. දැන් මමත්වය එහෙම අපි ගත්තොත් එහෙම එන්නේ මොකක්ද දන්නවද? ඕ මමත්වය පෙරලන්න කියලා මමත්වය ගත්තාම අර හොරාගේ යාළුව ගත්තා වගේ. යාළුව කියන හරි මං උදව් කරන්නම් කියලා. මිනිහා යයියන් අපි යන් එයාව අල්ලන්න කියලා තව ටිකක් දුර අරන් ගිහලා මාලික් කඩේ යනවා. කොළඹේ මේ මං හොරු හම්බුන්නේ නැහනේ තාම නේද? එහෙම හොරු ඉන්න කොළඹ. ඉතින් මේ ඕකයි. අන්න ඔය වගේ මමත්වය. අහුවෙන්න එපා. ඒ නිසා තමයි මැජික්කාරයෙක්, වංචාකාරයෙක්, පෝඩාකාරයෙක්, මිරිඟුවක් වගේ මේක උපමා කරලා තියෙන එකයි. මනස නොයෙකුත් වෙස් ගන්නවා එක එක පැතිවලට. මේ කිසිම වෙස්සකට අහුවෙන්න නරකයි. හොඳ නෑ. ප්‍රශ්න නැති බව භුක්ති විඳින්න තියෙනවා නම් ඇතුළතින් පිටතින් දෙපැත්තෙම, එතකොට තමයි අපිට අනේ ශාන්තයි, අනේ ප්‍රණීතයි කියලා කියන්න පුළුවන්, උදානය කරන්න පුළුවන්. එතකොට ඇතුළෙන් පිටතින් දෙකෙන්ම නැති වෙනවා. පිටතින් තිබුණත් ඇතුළතින් සම්පූර්ණ නම් ඒක ලොකු දෙයක්. තව කාටද තියෙන්නේ කතා කරන්න? මොකද්ද දැනින්නේ අම්මට? මොනවද තත්ත්වය? ඔව් හා හරි. ඒ තත්ත්වය රැකගෙන බලාගන්නකෝ. පහසුවෙන් අර පිටිපස්සට දෙන්නකෝ. තව නෑ 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 ගැටලුව විතරක් කියන්න. මුළු අභිධර්ම පාඩමම කරොත් නෑ. ඔය වෙන කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ප්‍රශ්නේ නෙමෙයි ඕක, නිකන් බාහිර කතන්දරයක්. අනිත් එක ඕක ඔය කතාව බොරු. තේරුණානේ? ඔය කියන කතාව බොරු. රහතන් වහන්සේලටත් අගේට ඔක්කොම රූප පේනෝ, ශබ්ද ඇහෙනෝ, දකින්නෝ, අඳුන ගන්නෝ, ගඳ සුවඳ ප්‍රවේදනය කරනෝ. ඔය ඔය උපාදානේ, ඔය කතන්දරය, ඔය හරිය ඔය බොරු. ඒ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාවලියේ ඒ ගණනය කිරීමේ ඒ ස්වභාවය ඒක වර්තමාන මනෝවිද්‍යාවත් දන්නවා අපි ධර්මයේ තියෙනවා කොහොම ටික ඒක සිද්ධ වෙන විදිය මොලේ ක්‍රියාත්මක වෙන විදිය පැහැදිලි වෙලා තියෙනවා ඒක හරි අපිට නිරෝධයේ භුක්ති විඳිනවද හා නිරෝධය හොයාගන්න එක තමයි බොහොම දැනට මනසෙ තියෙන தත්ත්වය කියන්නේ අර මේ වචන කියන්න කිව්වොත් ඒ සෑහෙන්න යනවා බරක් නැහැ. බරක් නැති එක ලොකු බරක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ මෙච්චර කාලයක් බර තිබුණ දැන් බර නැහැනේ කියලා ප්‍රශ්නයක් නේද? එහෙමද? ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන දෙයක් නෙමෙයි. එතකොට මොකද කරන්න තියෙන්නේ? අන්න යා තමයි සැහැල්ලුවෙන් සහනයෙන් සුවයෙන් වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ. අවබෝධයෙන් සිහියෙන් යුක්තව වැඩ කටයුතු කරනවා. දැන් යම්කිසි අවබෝධයක් තියෙනවා ඒ අවබෝධය තුළ තව සිහියෙන් වැඩ කටයුතු කරන්න ඕන. නැත්නම් තෝරගන්න බෑනේ. තමන් භාවිතා කරන ධර්මය සිහියෙන් පරිහරණය කරන්න ඕන. ඒකට කියනවා ධර්මයේ හසුරවනෝ එහෙම නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපත්තේ. ධර්මයට අනුව පැවැත්ම සංඥාව දුකයි කියේ ඉඳලා හරියන්නේ දුකක් නම් අතහරින්න ඕනනේ දුක නම් අතහරින්න. ඒක සංඥාවල් පුරවගෙන පස්සේ තමාම සංඥාවල් පුරවගෙන පස්සේ දොස් කියලා වැඩක් නැහැ. අසේවනාච බාලානම් කියලා කිව්වනම් බාලයන් ගැසුර දුරු කරන්න ඕන. පස්සේ බාලය ඇසුරු කරලා ගෙදර රණ්ඩු වුණාම ප්‍රශ්න වුණාම වැඩක් නැහැ. ඒ වගේ තමයි අධ්‍යාත්මය තුලත් යම් යම් මේ රූපය මේ වේදනාව මේ සංඥාව සංකාරය මේ විඥානය මේ අතීතය මේ අනාගතය මේ වර්තමානය නොඇසුරු කළ යුතුයි මේ නික්මිය යුතුයි කියලා අනුශාසනයක් තියෙනවා නම් ඒකෙන් මිදී වාසය කරන්න සිහි කටයුතුයි පුළුවන්නේ. එතකොට ඔය ප්‍රශ්න ටික මගේ හැරලා පිටිපස්සට දෙන්න බලන්න අනිත් අම්මලාට. කොහොමද? ආයතනවල ඔය වගේ දේවල් වලට අපි තරහ ගන්න ඕනේ නැහැ. හදලා තියෙනවා නීති රෙගුලාසි තත්ත්වයන්. ඒව අනුගමනය කළාම ඇති. පඩියෙන් කැපෙනවා. එක්කෝ half දානවා දෙකේ. ඔන්න ඕව තියෙනවා. එතකොට ඒව කළාම ඒ හොඳටම ඇති. අපි තරහ ගන්න ඕනේ නැහැ. ඔව්. ඒක ඒවට රූල්ස් තියෙනවානේ. ඒව අනුගමනය කළාම එච්චරයි. මම රූල්ස් ටික අනුගමනය කරනවා කේන්ති ගන්න නැහැ. එච්චරයි. ආයි කිසි කතාවක් නැහැ. ඊට පස්සේ අපි බලන්න ඕන මේ වගේ සිද්ධියකට මොන වගේ ඇක්ෂන්ද තියෙන්නේ, රූල්ස්ද තියෙන්නේ කියලා බලන්න ඕන. ඒක අනුගමනය කරන එච්චරයි. ආයි තරහ ගන්න ඕනේ. ප්‍රතිපත්ති තියෙනවා, ඒ අනුගමනය කළාම එච්චරයි. දැනට ඉතින් අර හැමදාම හුලම් බහින ටයර් එකට හුලම් ගහනවා වගේ මේ ධර්මය අසමින් පවන් සලමින් නිප නිවිලා තිබ්බට ආයි පරිසරය හැදුනොත් එහෙම ගිනි ගන්න, පිදුරු වැටුනොත් ගිනි ගන්න ස්වභාවයන් තව බලබලා බලබලා ඉවත් කරගෙන බාහිර කන්ට්‍රෝල් එකකට වඩා අභ්‍යන්තරයකට තමන්ගේ අභ්‍යන්තරයට බැසගෙන තමන්ගේ ආධ්‍යාත්මයේ සුද්ධ පවිත්‍ර කිරීමේ සංග්‍රාමය ටිකක් වැඩිපුර පටන් ගන්න තව තව. ඔව්. ඊට පස්සේ තව අහුවෙනු ගිනි මැලේ, ගිනි අඟුරු එමේ හම්බ වෙනවා. එතකොට ඒවත් ඉලක්ක කරලා කොහොමද කොහොමද මේක දහමට ගලපන්නේ කියලා බලලා ඒවත් නිවා ගන්න මේ තමන්ම දක්ෂ වෙන්න ඕන. නැත්නම් ඉතින් උඩින් කේන්ති යන එක නිවලා හිතේ නිකන් තද කරගත්තයි කියලා ක්‍රමවේදේ වෙනස් කරයි කියලා මමත්වේ දුරු වෙන්නේ නෑ. බාහිර ගැටලුවක් සමතේකටපත් වෙනෝ විතරයි. මං කේන්ති කේන්ති යනවා, දැන් මට හාමුදුරු කේන්ති ගන්න එපා කිව්වම මම ඒ නිසා වරින් නැතුව ඉන්නවා කියලා ඉතින්. එහෙමුණයි කියලා පමණක් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. තවත් ධර්මය අසමින් ආධ්‍යාත්මයට තවත් කිමිදි කිමිදි මේකේ තියෙන ගිනි අඟුරු අරගෙන එළියට දාලා සුද්ධ පවිත්‍ර කරගන්න නිවා ගන්න අවකාශය තියෙනවා. ඉතින් නිවීම සඳහා ධර්මය ඇසීම කරනවා, ඒක ලොකු දෙයක්. දැන් කාලයක් තිස්සේ ධර්මය අහපු නිසා නිවීමක් තියෙනවායි කියලා කියනවා. එතකොට තවත් කාලයක් ඇසුවොත් තවත් ඔයිට වඩා ගැඹුරේ අනිවාර්යෙන් නිවීමක් හට ගන්නවා. ඒක තමයි බුදුහාමුදුරු ටිකෙන් ටිකනේ තෝක තෝකන් කණේ කණේ කියලා දේශනා කරේ. ඒක තමයි ටිකෙන් ටික ටිකෙන් ටික මේ මලකඩ දුරු කිරීමේ ක්‍රියාවලිය සංග්‍රහමේදී ඉන්නවා. ඒක තමයි කෙරෙන්න ඕන. මේ බොහෝ වැඩ රාජකාරි මැද්දේ රාජකාරිත් එක්ක කරන්න අමාරුයි තමයි. නමුත් හොඳටම ලැබිච්ච අවස්ථාවක් ලැබුණාම විවේකයක්, ඒ විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, ඒ විවේකය 100%ක් ධර්මයට දෙන්න. දීලා හරියට ධර්මයේ පරිශ්‍රණය කරලා බලන්න. ආයි ඒකෙම ඉන්න ඕනේ නැහැ. ආයි තමන්ගේ රස්සාවට හිත යොමු කරලා ඒක කරගන්නවා. ආයි තමන්ට ලැබුණාම වෙලාවක් මම මේ කාලේ සම්පූර්ණයෙන් වැය කරන්නේ ධර්මය ප්‍රගුණ කරගන්නයි කියලා සමහරලාට ෆෝන් එක වුණා සයිලන්ස් කරලා පැත්තකට දාලා රාජකාරී වෙලාවක් නෙමෙයි නම් තමන්ට පුළුවන්නේ, තමන්ට ස්වාධීනයිනේ තමන්. මේ තමන් වැරදි කරගෙන ඒකේ අවධානයෙන් කරන්න පුළුවන්. මේ ඉස්සරහට යන්න, දියුණු කරන් යන්න. තව මොනව හරි තියෙනවද? හොඳයි හොඳයි. තව පිටිපස්සට දැන් බලන්න තව මොනවද? යවන්න බලන්න පිටිපස්සට යවන්න තව. ෆෝන් යවන්න. නතර වෙන කෙනෙක් ළඟ නතර වෙනකන් යවන්න. අර පුතාට යවන්න, අන්න කොල්ලට නෑ පිටිපස්සේ යවන්න. පිටිපස්සේ ඉන්න මේ නැන්දට දෙන්න. දුවා කියන්න බලන්න, ඔයා ගොඩක් භාවනාවන්වල ඒ දෙනවනේ. අවුරුදු දෙකයිද එකයිද?
දෙක.
අවුරුදු දෙකක් වෙනවා. දෙකක් වෙනවා. සම්බාධක මැද. ඔව්, එහෙමයි. සම්බාධක තියෙනනේ කාටවත් තියෙනවා. සම්බාධක මැද බල ටික අහගෙන යනවා අවුරුදු දෙකයි. ඔව්. කියන්න පුතේ තත්ත්වය.
අදින් අදයි මම කලින් දැක්ක. දැන්
මෙතන බලන්න ඕන ඉන්න තැන ඉඳලා කැරකිලා බලන්න ඕන. කැරකිලා කියලා කියන්නේ තමන්ගේ දැක්මේ සහ ඉන්න ස්වභාවයේ වටපිටාව. අපි යම් දෘෂ්ටියක් පත් කරලා ඒ දෘෂ්ටියෙන් තවත් ඒකට ඇලිලා බැඳිලා ඉන්නවද? එහෙම නැත්නම් දෘෂ්ටියක් පත් නොවී එතන අර ලබු කැටේ හොල්ලල බැලුවාම ඒක ඇතුලේ ටකටක ගන්න වගේ දෙයක් නෑ වගේ අපිට මෙතන දෙයක් සියුම් හෝ හසු වෙනවද නැද්ද කියලා බලන්න ඕන. සියුම් වශයෙන් හෝ හසු වෙනවද නැද්ද කියලා බලන්න ඕන අපි ඇතුළම. එතකොට කොහොමද ඒක දැනෙන්නේ? තමන්ගේ මනස තමන්ගේ ඉන්න සමාධිය තුල මම ඉන්නවද නැත්නම් සමාධිය මම කරගෙන ඉන්නවද? සමාධිය තුල මම ඉන්නවද නැත්නම් සමාධිය මම වඩනවද නැත්නම් සමාධිය මම කරගෙන ඉන්නවද නැත්නම් මම සමාධිය දෙස බලනවද නැත්නම් සමාධිය මා තුලද? කොයිම හරි පැත්තකින් බලන්න පුළුවන් සතර වටින්ම. ඔව් පුතේ. ඔව් හන්න හරි. ඒක තුල හිරම් පුතා ගැටලුවක් භුක්ති විඳින්නේ නැතුව ඇතිනේ. ඔව් ගැටලුවක් භුක්ති විඳින්නේ නැහැ. ගැටලුවක් භුක්ති විඳින්නේ නැහැ. එතකොට ඒ ලබන සුවය මම ලබනවද? හරියට හරි. එහෙම වෙන්න ඕන. දැන් ඒ ලබන සුවය මම ලබනවා කියන මාන්නය, මම ලබනවා කියන දිට්ඨිය, මම ලබනවා කියන වින්දනය, මම ලබනවා කියන වින්දනයත් එක්ක එනවා අර වේදනා සුඛ දුක්ඛ උපේක්ෂා. සුවයක්ද ලැබෙන්නේ? එහෙම නැත්නම් වේදනා නැති සුවයක්ද ලැබෙන්නේ? අනේ නිරායාසේ යුක්ත වේදනා නැති එකක් ලැබෙනවා නම් ඒක අතිශයින්ම ප්‍රණීතයි. වේදනා ලැබෙන එකක් ලැබුවොත් ඒක ප්‍රණීත නැහැ. ඒක ප්‍රණීත නැහැ. වේදනා නැති එකක් ලැබෙනවා නම් ඒක හරිම ප්‍රණීතයි. ඒ ප්‍රණීත භාවයට කාටවත් මුකුත් කියන්න බෑ. ඒ තුල තමන් දොස් දකින්න නැත්තම්. තමන් කොයි බහරි තැනක හිර වෙලායි ගැටලුවක ඉන්නමයි කියලා තමන් පීඩා විඳින්න නැත්තම් ඒක කාටවත් මුකුත් කියන්න බෑ. ඒ වුණාට තව අපි බලන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් ඒ බත් හැලියක බත් ගොඩාක් ඉවර කළා. අපි කියනවා බත් හැලිය හිස් කියලා. නමුත් ඒ බත් හැලිය හිස් කියද්දී හැබැයි අවශේෂ දංකොඩ එහෙම බත් හැලිය තියෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ අපේ මනස තුල තවත් අපි පවිත්‍ර කරගන්නවා, තවත් අපි පිරිසුදු කරගන්නවා ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය ආදී ධම්මානුධම්ම ප්‍රතිපත්ති වලින්. තවත් මේක කොයිබෙන්ද මේක හදාගන්න තියෙන්නේ කියලා ඉවරලා තවත් මේක පිරිසුදු කරගන්නවා. රහන් කරුවෙක් ඒක උපදාන උපදාන තව තව දිලිසෙන්න පටන් ගන්නවා වගේ ධර්මයේ කියන කෝපය එහෙම නැත්නම් ආලෝකය මෙතකයි කියලා කියන්න බෑ. ඒක හරියට මේ ලයිට් එකක් වගේ. දැන් ලයිට් එකේක ආලෝකය කියන එක මෙතකයි කියන්න බෑනේ මුතේ. නේද? පොඩි LED බල්බ් එකකින් පටන් ගත්තාම අපිට ඒක ෆ්ලෑෂර් ලයිට්ස් වලට ගිහිල්ලා ඒක හඳේ එළියට ගිහිල්ලා ඉරේ එළියට දක්වා අපි යනවා. දැන් විශ්වයේ තවත් හොයාගන්නවා ඉරේ එළියටත් වඩා විශාල ආලෝක තාරාවල් පතර වුණ තවත් ග්‍රහ තාරකා තියෙනවා. ඉතින් ඒ වගේ පුතේ මේ ආලෝකය කියන එක ඒ වගේ බබලන එකක්. ඒක නිසා තමන්ට සෑහෙන පරිදි තමන්ගේ ශක්ති ප්‍රමාණය තමන් ආලෝකය උදා කරගන්න තමන්ට හැකියාව තියෙනවා. ඒක මම කරනවා කියන ස්වභාවයෙන් නම් වෙන්නේ නැහැ. මම කියන කරනවා කියන ස්වභාවයෙන් නම් ඒ ආලෝකය වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඒ සුවය තුල තමා නැති වෙන්න ඕන. ඒ සමාධිය තුල තමා නැති වෙන්න ඕන. ඒ භුක්තිය තුල තමා නැති වෙන්න ඕන. ඒ ක්‍රියාව තුල තමා නැති වෙන්න ඕන. තේරුණා නේද? ඒ ක්‍රියාව තුල තමා නැති වෙන්න ඕන. ඒත් ඔගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා වගේ මොනවා හරි හැඟෙනවද? මොකද හේතුව ඔය ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද පටලැවිල්ලකුත් ඕක ඇස්සේ තියෙනවනේ. එහෙම නැත්තම් මම මේ විදින ස්වභාවය හරිද නැද්ද කියලා Tamanට හරියට විශ්වාස නැද්ද? සමාධි කියන්නේ මෙන්න මෙහෙම දෙයක් පුතේ. ඔතන අපි ගොඩක් කලකට කතා කරන්නේ සමාධි කියලා කතා කරන්නේ සාමාන්‍ය මේ ලෝකයේ තියෙන අරමුණු කෙරෙහි තියෙන සමාධි. මෙතන සම්මා සමාධි කියන ගුණයට ඇති වෙනකොට ඒ කියන්නේ ඒ සමාධිය තුළ මම නැත්තම් මම සමාධිය වඩනවා නොවේ නම් එතන ගොඩ නැගෙන්නේ සම්මා සමාධිය. එතකොට මම සමාධිය තුල ඉන්නවා මම සමාධිය වඩනවා කියන තැනදි වැඩෙන්නේ අරමුණු සමාධේ. එතකොට මේ අපි කතා කරන්නේ එපා කියලා කියන්නේ අරමුණු සමාධි වලට යන්න එපා කියන එක. තේරුණානේ? නමුත් ආර්ය දර්ශනයේ ඇති වෙන සමාධිය ඊටාම වටින දෙයක්. ආර්ය ධර්මයේ තුල ඇති වෙන සම්මා සමාධි ගුණ ඊටාම වටින දෙයක්. ඒකේ ඇලීමෙන් ඒකේ වාසය කිරීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට ධර්මය වැඩෙනවා පුතේ. එතකොට අර හොඳ කාරණයක් කිව්ව ධර්මය කාරණයක් කියනකොට මේක තේරෙනවා කියලා නේ. ශරිකෝ තේරෙනවා. දැන් අර තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මොකක්ද ඒකෙන් තේරෙන්නේ? සාමාන්‍යයෙන් පොඩි වචනවලින් විග්‍රහයක් කළොත් පුතා ආයාසයකින් තොර බව. එයා තරණය කරන්නෙත් නැත්තම් රැඳී සිටින්නේ නැත්තම් මොනවද කරන්නේ? හරි. දෙයක් කරන්නවත් නොකරන්නවත් දෙයක්වත් නැහැ, කෙනෙකුත් නැහැ. ඒක තමයි ඇත්ත පුතේ. ඒක සාදු සාදු කියන වටින කාරණයක්. ඒක ගොඩාක් වටිනවා. ඔන්න ඉගෙන ගත්තේ නැත්නම් අන්න අද ඉගෙන ගන්න. මගේ නෙමෙයි එක හොඳ වචනයක් ඔය ඇත්තන්ගේ පැත්තෙන්ම ලැබුණා. ආ කරන්න දෙයක්වත් නැහැ. නොකරන දෙයක්වත් නැහැ. ඔව්. ඊතර නැති ඉන්න කෙනෙකුත් නැහැ. ඒක හොඳ අවස්ථාවක්. ඊට පස්සේ තත්ත්වය ගැන මොකද කරන්නේ? එතන ඉඳලා එතනින් එහාට කතා බහක් යනවා නම් ඒ වාක්‍ය පෙළේ කොහොමද අපිට ඒ කතා බහ ගෙනියන්න පුළුවන්? එතනින් එහාට එහෙමනම් අපිට වචනය අතික්‍රමණය කර ගමන් කරන්න සිද්ධ වෙනවා. වචනය අතික්‍රමණය කරලා ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒක වචනය අතික්‍රමණය කරන්න පුළුවන්කම තියෙන බුද්ධලත්වේ බැහැර වීම තුලින්. බුද්ධලත්වේ බැහැර වීම තුලින්. එතකොට බුද්ධලත්වේ බැහැර වුණ කෙනෙක් බැහැර වීමට ඕ බැහැර වූ කෙනෙක්ගේ ස්වභාවය දක්වන්න පුළුවන්ද? හැඩේ දක්වන්න පුළුවන්ද? උත්තරේ බැහැ. හැඩේ දක්වන්න බැහැ. උත්තරේ බැහැ. එතකොට හැඩේ දක්වන්න බැහැ. එතකොට හැඩේ දක්වන්න බැරි නම් වචන භාවිත කරන්න බැහැ. වචන තියෙන්නේ මොකටද? හැඩ දක්වන්න. ඔන්න ඉගෙන ගත්තනේ. කොහේ කියලා බණ ඇහුවත් අමුතු ලොකු බණක් අහන්න හම්බෙන්නේ නැහැ. මීට වඩා ලොකු. එතෙන් ඔය හැඩ දක්වන්න තමයි තියෙන්නේ. එතකොට එතනින් එහා අතික්‍රමණය කරන ධර්මයක් තියෙනවා නම් ඒකෙන් එහාට ධර්මයක් ලෝකේ හොයන්න බැහැ වෙනතුනේ. ඒක තමයි එන්ඩ් එකේම තියෙන අවසානම ධර්මයේ ඉච්චරයි. මං විතරක් නෙමේ ලෝකේ ඉන්න ඕන තරම් ධර්මයේ කියන උත්මයෝ එයාට අපි ගරු කරන්න ඕන අගය කරනවා. නමුත් මීට වඩා එහා දෙයක් කියන්න කෙනෙක් නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. තේරුණා නේද? මොන තරම් උත්තමෝ ඉන්නවා. නැත්නම් ඉතින් මං විතරයි ඉන්නේ කියලා කියන්න බැරිය නේද? නැහැ ඉන්නවා. හැබැයි මීට වඩා එහා දෙයක් කියන්න කෙනෙක් නැහැ. මේ தත්ත්වෙම කියන්න පුළුවන්. කාට හරි මීට වඩා එහා දෙයක් කියන්න බෑ. මොකද මේ ඉහළම தත්ත්වය මේක. වචනය අතික්‍රමණය වෙනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය අතික්‍රමණය කරනවද නැද්ද? අනිවාර්යෙන් කරනවා නේද? ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම බිහි වෙන්නේ කොහොමද? වචන සීමාවේ. දැන් මේ සමාධිය ඔය පුතා කොහොමද දැන් වැඩ කළා තියෙන රස්සාව හරි මොනව හරි කරලා තමන්ට යම් සමාධියක් සුවයක් භාවනා කරන කාලයක් තියෙනවද ඔය දරුවගේ? ඔව්. කම තියෙනවා. දැන් සමාධියක් වශයෙන් ටික වෙලාවක් දවසට ගෙතර වෙන් කරගෙන ටිකක් භාවනාත්මක වශයෙන් ධර්මයේ තුල පවතිනවද? ඉන්නවද? නැහැ. එහෙනම් නේද මේ බණ අහන එකෙන් වැළකීලා ටිකක් සමාධිගතව භාවනාවෙන් ඉන්නේ නැද්ද? සමාධියෙන් ඒකටව ඉන්නවා. දැන් මෙතනින් එහාට ඕන මොකද්ද කියලාද දැනගන්න ඕන. එතකොට ඊළඟට බලන්න ඕන දරුව මෙහෙමයි. අපිටම බැරිද අපි හරි පාරේද යන්නේ වැරදි පාරේද යන්නේ කියලා නිර්ණය කරගන්න, තීරණය කරගන්න. එතකොට ආනන්ද හාමුදුරුව කිව්වොත්ද මේ පාර හරි පාර වෙන්නේ? ඈ එතකොට ආනන්ද හාමුදුරුව කිව්වොත් මේ පාර හරි පාර වෙනවා, ආනන්ද හාමුදුරුව කිව්වොත් මේක වැරදි පාරයි කියලා වැරදි පාර වෙනවා. එහෙම වෙයිද පුතාගේ ওই සමාධිය? දැන් ආනන්ද හාමුදුරුව කිව්වොත් ඔබ වැරදි පාරයි කියලා. එතකොට ඔබ වැරදි පාර වෙනවද? හාමුදුරුව සාරිහංශ කිව්වොත් ඔබ හරි පාරයි කියලා. ඒක එතකොට ඔබ හරි පාර වෙනවද? එහෙමද තියාගෙන ඉන්නේ? දැන් තමන්ගේ ස්ථාවරයේද? ආයි කියන්නේ කොටස? ඒක හරි කියලා හිතනවා තමන් දකිනවා. හා හරි ඒක තමයි. අන්න ඒ නිසා මේ තමා තුලින්ම දකිමින් තමාම ප්‍රත්‍යක්ෂ කරගනිමින් යන්න ඕන. දැන් ගහක ගෙඩියක් අරගෙන ඔබ රස විඳින්දී ඇත්ත වශයෙන්ම ඔබම තමයි ඒක තීරණය කරන්නේ කියන්නේ රසය තියෙන தත්වය. එතකොට ප්‍රත්‍යක්ෂතාවය තුල තියෙන ගැටලු මොනවද, ප්‍රශ්න මොනවද කියන එක තමයි මෙතෙන්දි බලන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂතාවය තුල තමා ලබන අත්දැකීම පිරිසුදු අත්දකින්දී අන්න ගැටලුව සහ ගැටලු නැති ස්වභාවය දකින්න ඕන. දැන් මේක සමහර උදවියට මෙහෙම තත්ත්වයක් තියෙනවා. සමහර උදවිය පැවැත්මෙන්ම බොහෝම මේ වැඩියේ සිත් රිදුම් කම්පන වේදනා නැති පරිසරවල වල හැදෙන වැඩෙන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට කිසි එහෙම ලොකු මේවකක් නැහැ. ඉතින් අර ඒ නිසාම ලොකු සුවයක් තියෙනවා. ඊළඟට බලන්න ඕන විශාල කම්පන ප්‍රශ්න වලට මුහුණ දුන්නොත් මේ සමාධියට මොනෝ වේද, මේ මානසිකත්වයට මොනෝ වේද කියලා. අපි උදාහරණයක් වශයෙන් නිකන් දාලා බලන්න ඕන. තමන් කවදක හරි ඕන මැරෙන අවස්ථාව වෙනවා. මැරෙන අවස්ථාවේදී තමන් කොහොමද මේ සමාධියත් එක්ක මුහුණ දෙන්න පුළුවන්ද? මේ සමාධිය මීට වඩා කොයි විදියට වෙනස් වේද කියලා හොඳට බලන්න ඕන පින්නතුනි. දැන් මන්නම් මේ ධර්ම අවබෝධයෙන් පස්සේ මම හිතන දෙපාරක් විතර මැරෙන්නම ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවන්වලදී මම බලලා තියෙනවා මගේ මනස ඇතුලේ කොහොමද මේ තත්ත්වය කියලා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. නියම් බස් එකකින් බහලා යනවා තරම් වාග් ගහනක් නැහැ පින්නතුනි. මැරෙනවා කියන එක නිකන් ගුවන් යානෙන් බහලා යනවා වගේ වැඩක් ඒක. එහෙම වෙන්න ඕන ජීවිතේ. ඒකර බලන්න ඊළඟට තවන්න ඉන්න ප්‍රියතම අය වෙන් වෙලා යනවා, සමුගෙන යනවා. ඒකර බලන්න ඕන. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් බැන්නෝ චෝදනා කරොත් දැන් ඔය අර මට ඒව මෙව කියපු අයට මම බැන්නේ දොස් කියුවේ මට ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපේ ඔය ඇත්තන්ගේ හිතවල තියෙන සැක සංකායන අනිත් එක මුලා වීම ඒවා මේව වළක්ව ගන්න. නැත්තම් ඔය ඇත්තු කියලා කියන්නේ මේ පොඩි දේවල් වලට වෙනස් වෙනවනේ. මොකද මේ ඡන්දෙට කලින් දවසේ ඇඬුවත් දේශපාලඥය වෙනස් වෙලා ඡන්දෙ දාන මට්ටමේ සිටනේ තියෙන්නේ. ඉතින් අර ඒක නිසා කවුරු හරි විසින් මේකට දැඩි විරෝධ විවේචනයක් කළාම ඒකට අපි ප්‍රතිඋත්තර දෙන්නේ ඇත්තනම රිදිලා නෙමෙයි. අර ඒ අවිද්‍යාව සහගත කුණු කොට අයින් කිරීම සඳහා. එහෙම නැත්නම් අපිට රිදුමක් මොකක්වත් නැ ඕන එකක් වෙද්දාවේ කියලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමනු බලන්න ඕන මේ තමන්ට එවැනි තත්ත්වවල උදා වුණාම කොයි වගේ මානසික ස්වභාවයන් ගණේද කියන එක සබහා තියෙනවා. ඒක ධර්මානුකූලව බලන ස්වභාවයද තියෙන්නේ කියලා බලනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම අලු යට තියෙන ගිනි පොකුරුත් නිවන්න ඕන. අලු යට තියෙන ගිනි පොකුරුත් නිවන්න ඕන. ඒකට තමන්ම යම් ප්‍රමාණයක දන්නවා තව පොඩ්ඩක් මෙතන පැහැදිලි වෙන්න ඕන කියලා. එහෙම නේද පුතේ? හරි යන්න. එහෙනම් ඒකට කරන්න තියෙන්නේ තව ටිකක් හොඳ සිහියෙන් සහ අවදියෙන් ප්‍රඥාවෙන් ධර්ම අවබෝධයෙන් ඔය අවබෝධිත ගුණයෙන්ම පොඩ්ඩක් තවත් වැඩිලා අවදියෙන් බැලුවාම නිදහස්ව බැලුවාම තවත් පිරිසුදු වෙලා පැහැදිලි වෙලා ඥානය උදා වෙලා ඒ අවශ්‍ය කරන තහවුරු වීම තමා තුළම සිද්ධ කරගෙන කාටවත් වෙනස් කරන්න බැරි විදියට කාටවත් හරවන්න බැරි තරමට තමන්ගේ ඥානය උජුපටිපන්න වෙනවා, ඥායපටිපන්න වෙනවා, සාමීජපටිපන්න වෙනවා. ඒ ගුණාංග හොඳින් තමා තුළම පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් කවුරු කිව්වත් ඒ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා තියෙන වැරදි අවබෝධයක්. එතකොට කවුරු හරි කිව්වහම මම වැරදි වෙනවද? ඈ? වාර තියෙන හරි අවබෝධයක් කිව්වම හරි වෙනවද? නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වත් නොවැරැස් වෙන විදිහ අවබෝධයක් තමන් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ටෙස්ට් කරලා බලන්න කියලා දෙනවා රහතන් වහන්සේලාට. ඔබට තියෙන වැරදි අවබෝධයක් කියලා. තේරුණා නේද? පරීක්ෂා කරලා බලන්න දේශනා කරපු අවස්ථාවල් තියෙනවා. එතකොට බුදුහාමුදුරුවන්ට කියනවා ශ්‍රාවකයා මොකද්ද කියන්නේ? ඒක දන්නේ මමනේ බුදුහාමුදුරුට කියලා කියනවා. කොහොමද වැඩේ? එතකොට බුදුහාමුදුරුවෝ සාදු සාදු කියනවා. එහෙනම් තමන්ගේ අවබෝධයේ ඍජු බව තව ඇති වෙන්න ඕන. ආනන්දහාමුදුරුවන්ට මේ බුදුහාමුදුරුවන්ටවත් වෙනස් කරන්න බැරි විදිහේ පවිතුරු බවක්, පවිත්‍ර බවක්. එතකොට ලෝකේ කාටවත් ඒක වෙනස් කරන්න බෑ. මොකද ඒ තුල තියෙන්නේ විද්‍යාව, ඒ තුල තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවය, ඒ තුල තියෙන්නේ තමන්ම දකින තව ඉන්නවද අම්මල යොමු කරන්න? අපේ පිටිපස්සේ ඉන්න මහත්තුරුන්ට කොහොමද තත්ත්වය දෙන්න බලන්න. හා අර්ධෙන් කොහොමද අපේ මහත්තය? එදාට වඩා මේදා සුවතාවයක් අත්දකින්නවද?
ඔව් සුවේ එන්නේ මට සම්බන්ධයවල් අතාරින්න කියන්නේ කියලා දැන් වෙඩි. يعني ඉස්සර සමානකම මේ වෙනවා කියලා ඒකවල දැන් මම මේ කියන්නේ කොහොමද එක දවසක් ගතේ කියන මොන ප්‍රදේශ අවස්ථාවක් නේ මම දැන් මේකවල ඉන්න කියන්නේ ආ
මම කියන දෘෂ්ටිය කොහමද? වෙලාවට අල්ල ගන්න ඕන. ලස්සන කියවනක් තියෙනවා අපේ මහත්තයා. ප්‍රශ්න ගැටලු කාටත් පොදුය කියලා තියෙනවා. ඇත්තටම පොදුයිනේ, බලාගෙන යනකොට කාටත් පොදුයි. හැබැයි දකින විදිය තමයි වෙනස් වෙන්නේ කියලා. ඉන්දියාවේ ඉන්න මේ දේශපාලච්ච මහත්මයෙක් කියලා තිබුණා මේ එකම ප්‍රශ්නෙට විසඳුම් සපයන දෙයාකාරයකට පොඩි පොඩි කුරුල්ලෝ ගස් යටට හෙවනට ගිහිල්ලා වැස්සෙන් නොතමී බේරෙනවා කියනවා. උක්කුස්සෝ වලාකුළු වලට උඩින් පිහාමල වැස්සෙන් නොතමී ඉන්නවා කියලා කියන එකම ප්‍රශ්නෙට විසඳුම් දෙයාකාරයකට ඒගොල්ලෝ සපය ගන්න විදිය කියනවා. අන්න ඒ වගේ අපිට මේ තියෙන්නේ මේ ප්‍රශ්න අතර ගැටලු අතර අපි දැක්ම පවිත්‍ර කර ගැනීම පිරිසුදු කර ගැනීමම තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒවා ප්‍රශ්න නෙමෙයි. අපිට ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා දැක්ම තමයි අර විසඳුම් අපේ ආකාරය තමයි ඒක දිහා බලන්න ඕනේ. ඒකට යට වෙලා බලන්නේ නැතුව ඒකට වඩා උසස්ව බලන්න ඕන, අදිවාසයකින් බලන්න ඕන, ඉහළ වාසයකින් ඒක දිහා බලන්න ඕන. මෙලොවා මේ කාරණේ අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපේ පින්නතුන්ට මම නිරන්තරයෙන්ම කියන වෙලාවත් තමයි කේන්ති ගත්තත් ලාභදායී විදියට කේන්ති ගන්න කියලා. නේද? කේන්ති ගත්තත් පොඩ්ඩක් ඒක ලාභද අලාභද කියලා බලන්න ඕන. අලාභ නම් කරන්න එපා. ලාභ නම් මෙතන කේන්තියක් ගත්තොත් මට ලාභයි කියලා හිතෙනවනේ. දැන් සමහරකේ අයට කේන්ති ගත්තාම මම දන්නවා දැන් මෙයාට කේන්ති ගත්තාම මේ මිනිස්සේ මාත් එක තරහ වෙනවා කියලා. හැබැයි මට තරහ වීම ලාභන මේ විදිය කරදරයක්. මෙයා තරහ වුණොත් මට ලාභයක් මගේ විවේකයේ ඉතුරු වෙනවා කියලා තේරුණා මම තරහ ගන්නවා. හැබැයි මෙයා තරහ වුණොත් අලාභන කේන්ති ගන්නෑ. තරහගත්තොත් එහෙම අලාභ නම් ඒක තේරුම් ගන්නෙ නෑ. ඈ ඒ යම්කිසි පාඩුවක් වෙනවා නම් එහෙම ඕනේ නෑ තේ මේ කරන්න. මෙයා කල්යාණ මිත්‍රේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනනේ. දැන් මේ කියන්නේ ආනන්ද හැමදෙරගේ බණන්නේ මේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන වචනේ මේ. තව විදියකට කියන්නේ. එහෙම නැතුව මං හදපු බණක් නෙමෙයි. ඒ නිසා අර ඒ කල්යාණ මිත්‍රත් ඒක තියාගන්න. සමහර දේවල් තමන්ගේ මනසට කිසිම සම්බන්ධතාවයක් නැතුව රාජකාරී සහ වෘත්තීන් ටික දේවල් ටික කරනවා. නමුත් තමන්ගේ දැක්ම නිරන්තරයෙන්ම දර්ශන වේදී ඉහලින් තබා ගන්න තියන්න ඕනේ. මොකද හේතුව සම්මාදිට්ඨි වෙනතරමකට තමයි සම්මාදිට්ඨික වෙනතරමකට තමයි තමන්ගේ හිත අවබෝධය දුරු කරගන්න වැඩි කරගන්න පුළුවන්කම තියෙන්නේ. කෙලෙස් දුරු කරගන්න අවකාශය සැලසෙන්නේ. ඉතින් අපි අර හැංගි හැංගි ඉන්න මමත්වයේ කොටස් හැමදෙස්සෙම දකින්න ඕන, අයින් කරන්න ඕන. දකින්න ඕන, අයින් කරන්න ඕන. කැරම් බෝඩ් එකේ එක එක ඉත්ත කළු ඉත්තු හරි තමන් තෝරගත්ත ඉත්තු ටික එක එක වලට දාලා අයින් කරනවා වගේ අපේ තියෙන එක එක දිට්ටිගත දේවල් ඔව් ටිකෙන් ටික අයින් කරගන්න ඕන. මලකඩ අයින් කරනවා වගේ අයින් කරගන්න ඕන. කොහොමද ඒක අයින් කරගන්නේ? නිකම්ම බෑ. ටිකක් Taman ඒ තුල විදර්ශනාවෙන් බලාගෙන ඉන්න ඕන. දැන් ඒක එකක් හම්බුනහම ඒක ටග්ගල මගහැරලා යන්න පැයක දිහා බලාගෙන ඉන්න. ඒක දිහා බලාගෙන ඉන්න. එතකොට ඒක තීරුම් ගන්නවා අපි. තේරුම් ගන්නකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට අපිට මේ කලින් අහපු ධර්මය එහෙමත් මෙනෙහි වෙනවා. ඒවත් මෙනෙහි වෙනවා. මෙහෙ දෙවෙනකොට අරක දිය වෙනවා. නුවණින් යුක්තව දැන් දහම් නුවණක් තියෙනවා. දහම් නුවණින් යුක්තව මේ චිත්ත සංඛාරය දිහා බලනකොට ඒ චිත්ත සංඛාරය අතුරු දහම් වෙනවා. එනිසා තමයි යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දෙකක් තියෙන්නේ. නුවණින් යුක්තව බලනකොට ගැටලු විසඳිලා යනවා. නුවණින් තොරව බැලුවොත් ගැටලු වැඩි වෙනවා. එතකොට ධර්මයේ නුවණක් අපි අරගෙන තියෙන්නේ, ධර්මයේ ඥානයක් අපි අරන් තියෙන්නේ, අන්න ඒ වගේ ගැටලු හිතේ තියෙනවා විසඳ ගන්න. ඉතින් මේ ධර්ම අවබෝධය කියලා බොහෝ දෙනෙක්ගේ ධර්මයේ දැනුම තියෙන්නේ, ඒ දැනුම කියන එක සම්පූර්ණ නැහැ. දැනුම කියන එක හරියට පාර දැනගත්තා වගේ දෙයක්. ඒ දැනුම කියන එකෙන් එහාට ගිහිල්ලා තමන් අවබෝධයෙන් පූර්ණේටපත් වෙනවා. එතකොට තමන්ගේ හිත ඇතුලේ අර ලබු ගෙඩියේ ඇට සෙලෙව්වහම මේ හිස්සු තියෙන ගෙඩියේ මොකක්වත් සද්දයක් ඇහෙන්නේ නැහැ වගේ ලබු කැටේ වෙනතුන්ටත් අත්දැකීම ලැබෙනවා. මොකවත්ම නැහැ අභ්‍යන්තරිකව. ශූන්‍යයි කියලා තමන් හඳුන ගන්නවා, හිස් කියලා හඳුන ගන්නවා. හොල්ලල බලන්න ඕන. දැන් බලන්න ඕන තමන්ට අතහැර ගන්න බැරි දේ මොකද්ද? ආසත්තතාවයන් තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන. ඉතින් ආසත්තතාවයන් ගිරියන්න පුළුවන් උඹට මෙච්චර කාලයක් විතරයි කියලා පෙන්වන්න ඕන. අවුරුදු 100ක් ගෙනියන්න බෑ. මගේ ඉඩම ගෙනියන්නත් බෑ. මගේ දරුවෝ ගෙනියන්නත් බෑ. මගේ ධනය ගෙනියන්නත් බෑ නේද? මගේ කිසි දෙයක් ගෙනියන්න බෑ. අවුරුදු 100ක් ගෙනියන්න බෑ නේද කියලා බලන්න ඕන. එතකොට කොහොමද වැඩේ? හුස් ගාලා නෙවිලා යනවා. ආදීනව සංඥාව එතන යෙදුනේ. එතකොට නිරෝධ වෙනවා. එතකොට තේරෙනවා තරහ ගන්න හිනා වෙන්න ඕන දෙයකට නේද මං තරහ අරන් තියෙන්නේ කියලා. තේරෙන්නේ ජීවිතය අවබෝධ වෙනකොට තේරෙනවා හිනා වෙන්න ඕන දෙයකට නේද මං තරහ අරන් තියෙන්නේ කියලා. නෑ ඒ සිතිවිල්ල, ඒ සිතිවිල්ල අපිව රිදවනවද කියලා බලන්න ඕන. සෑම බෑගේ ඇඳෙන කටු ඔක්කොම කටුවක් තමයි. ඒ කටුව වැදිලා අපි රිදවනවද? එහෙම නැත්නම් අපිව සසරට ඇද දමනවද කියලා බලන්න ඕන. හැබැයි ඒකෙන් ගැටීමෙන් අයින් වෙන්න බෑ කියන එක මතක තියාගන්න ඕන. ගැටීමේ සංඥාව යොදලා බෑ. ඒ ගැටීම කියන්නේ ඒ පාර්ශවයේම තවත් මුහුණු හොරක් ස්වરૂපයක් විතරයි. එහෙම නැතුව නික්මීමක් නැහැ. මමත්වේ නික්මීමක් නැහැ වෙන්නතුනේ මේ ගැටීමෙන්. දැන් පීනන්නෙත් නැත්තම්, එක තැන ඉන්නෙත් නැත්තම් බලන්න කෙනෙක් ඉන්නවද? ඒක මෙහෙම කරන්න. ඒකට උත්තරේ ඔබ හොයන්න එපා. ඔබට හොයා ගන්න බෑ ඒකට උත්තරේ. ඔබ උත්තරේ ලබන්න සුදුස්සෙක් වෙලා පාඩුවේ ඉන්න. අර හාමුදුරුවන්ට පිණ්ඩපාතේ හම්බ වෙනවා වගේ. එයා සුදුස්සෙක් වෙලා පාත්‍රය අල්ලන් එනවා. ඒක රටේල දාලා යනවානේ. ඉතින් අන්න ඒ වගේ ඔබ සුදුස්සෙක් වෙලා බලාගෙන ඉන්න විශ්වයේ ස්වභාවය ධර්මයෙන් උත්තරේ එනකන් ඔබ උත්තරේ ගන්න පොරබැදුවට ඔබට උත්තරේ වෙන්නේ ඒ වුණොත් ඒ පිණ්ඩපාති කියලා ගෙවල් වල තියෙන ඒවා හොරගම් කරනවා වගේ වැඩ. ඒක කරන්න බෑ. මේක විශ්වයෙන් ලැබෙන ත්‍යාගය ඒක ඔබට ගන්න බෑ. ඒක විශ්වය විසින් දෙන්නේ වෙලාවට. සම්මානයක් වගේ එකක් තමයි. ඒක අපිට ගන්න බෑනේ ගිහිල්ලා. ඒකේ වෙලාවට ලැබෙනවා වගේ තමයි. මෙතන අන්නේ වගේ උත්තරේ ලැබෙන ස්වરૂපය ටිකක් වෙනස්. ලබා ගන්නව නෙමෙයි ලැබෙනවා. අන්න එතෙන්ට ඉඩ දීලා ඔබ සංසුන් වෙන්න, නිහඬ වෙන්න, අර පුජ්‍යලත්වයකින් තොරව, සැබෑ පුජ්‍යලත්වයෙන් තොරව බලා සිටීම. ඔබ සැබෑ සුදුසුකම පූර්ණේ වෙන තැනම විශ්ව දායාදේ ඔබට ලැබෙනවා. අතහැරීමේ තරමට නිර්වාණය ලැබෙනවා. බැඳීම් නැති වෙන තරමට නිර්වාණය ලැබෙනවා. ඒක ලබා ගන්න ගිහිලා ලබන දෙයක් නෙමෙයි. ඇලීම් ගැටීම් නැති නිසා ලැබෙන දෙයක්. ලබා ගන්න ගිහිලා ලබන දෙයක් නොවේ. ඇලීම් ගැටීම් නැති නිසා ලැබෙන දෙයක් නිර්වාණය. නිර්වාණය. බාහිරත් එක්ක නෙමෙයි අපි ඇලීම් ගැටීම් මේ දුරලන්නේ. ආධ්‍යාත්මික වශයෙන් ගමන් කරන අපි මේ දුරලන්නේ අපි ආධ්‍යාත්මය තුළ ඇලීම් ගැටීම්. එහෙම නේද? වෙනසනේ. අපි මේ බාහිරත් එක්ක ඇලෙන ගැටෙන එක එච්චර දෙයක් නෙමෙයි. හොරි කහනවා හොරි කහනවා වගේ වැඩක් නේ. උපමා කරලා තියෙන හොරි කහනවා වගේ දැන්. හොරි තියනවා ඒක කහනවා කහනකොට කහනවා කහනකොට සනීපයි ආයි දනවා. නේද? ඒ නිසා හොරි කහනවා වගේ වැඩක් කියලා පෙන්නන. එතකොට අර ගින්දරට පිදුරු දානවා වගේ දැම්ම ගමන් නිවෙනවා. නිවිලා ආයිපත් වෙනවා. ගින්දරට පිදුරු
දානවා
වගේ ඔය ඔක්කෝම බාධාවල් ඔබ බොහෝම හිමින් ජය ගන්න මහන්සි වෙන්න ඕන. එක පාරටමත් මනුස්සයෙකුට මේක පෙරලන්න බැහැ. ඒ කාලෙ සම්පූර්ණ දිවිය කැප කරලනේ මේක ගොඩක් අය අවබෝධ කරගත්තේ. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ එච්චර භික්ෂූන් වහන්සේලා හිටියද නැද්ද කියලා හිතුනහම කෙනෙකුට පුදුම හිතෙනවා. නමුත් මං අර හිමාචල් ප්‍රදේශයට ගියාට පස්සේ පුදුම භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නේ. ඈ විශාල ප්‍රමාණයක්. එක ආරාමෙ 1000ක් විතර. දෙදා පන්සීයක් කියන මොන ගනන්ද කියලා හිතරෝ. එතුමන අපිට හිතරු කොහොමද වැඩටික කෙරෙන්නේ කියලා. ති ඔක්කොම පන්සීයේ වැඩ පන්සීය කරනවා. පන්සීයක තුනාව පන්සීයක් කියන තැන පිරිසුදු කරගන්න වැඩි වෙලාවක් යන්නේ. පන්සීයක් ඉන්න තැනින් ඒකේ පණහක් සීයක් එකතු වෙච්ච ගමන් ඒ ආහාර ටික විසින එක වැඩක් නෙමෙයි. ඉතින් මේ මෙහෙට ඒක ලොකු ගානක් වගේ වුණාට ඉන්දියාව ලොකුයිනේ. ඔව් ඒක 500 නැති. ඒක ගානක් නෑ. ඒක නිසා මේ ඒක බොරුවක් නෙමෙයි 500 වැඩම කරලා තියෙනවා කියලා එදා හිතුණා. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් ලොකු පහසුකම් ඕනේ නෑ පොඩි. පොඩි ඇඳ කෑල්ලක් එහෙම නැත්නම් ඉටි කොලයක් එලා ගත්ත නිදා ගන්නව වෙන්න පුළුවන් එයා. එච්චර දේවල් මේ එකක් නැහැ මිනිස්සුන්ගේ ළඟ. ඉතින් මේ එහෙම භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. අර ඒ දලයි ලාමා හාමුදුරුවන්ගේ ශිෂ්‍යෝ එහෙම. ඒගොල්ලෝ මේ ආධ්‍යාත්මික ගුණය බොහොම හිමින් හිමින් වර්ධනය වෙන්න සලස්සගෙන ඒගොල්ලෝ දකින්නවා. ඉතින් දකින්න අයත් ඉන්නවා. මම හිතන්නේ දැක්ලා නැති අයත් ඉන්නවා. දකිය ගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා. විවිධ තත්ත්වවල ඉන්නවා. නමුත් ඒ හැමෝම යම් සාසනික වැඩපිළිවෙලක යෙදිලා ඉන්නවා. ධර්මය අහන තරමට දවසින් දවස තමන්ට නිදහස් වීමේ අවකාශය ලැබෙනවා. හිමින් කරගෙන යන දැන් ඉතින් අවුරුද්දක් දෙකක් කරගෙන ඇවිල්ලා ආපු නිවීම ඉස්සරහටත් ඒ හිමින් ඒ තල්ලුවම ගියාම ඔව් ඒ ස්වභාවයෙන් ඉස්සරහට ගෙනිච්චාම ප්‍රමාණවත් ඒක ඊට වැඩි කරන්න යන්න එපා. ඕනම කෙනෙකුට එහෙමනේ. ආර්ථික දියුණුවත් එහෙමයි නේද? අනිත් දියුණුවත් එහෙමයි. එහෙම නැතුව පහට එක දවසක ඔක ගොඩ දාන්න හිතන්න ගියොත් එහෙම ඒක බර වැඩි වෙනවා. තව කාටද තියෙන ප්‍රශ්න යොමු කරන්න? තව හොඳයි වන්සාරය. විශේෂයෙන් භාවනා දියුණු කරගෙන යද්දි තිතේ තියෙන ස්වභාවයන් ගැන කතා කරන්න දැන් තියෙන කෙලින්ම මේ தත්ත්වයේ තියෙන මට මේවා දැනෙන්නේ කියලා කියන්නේ. එතකොට ඒ தත්ත්වයට උපකාර කරන්න පුළුවන්. දැන් සිතිවිලි කොහොමද එන මට්ටම? සිතිවිලි වල වේගය විනාඩියකට සාමාන්‍යයෙන් සිතිවිලි කීයක් එනවද? සිතක් ඇවිල්ලා කොච්චර වෙලාවක් පවතිනවද? තප්පර කීයක්? විනාඩි කීයක්ද පවතින්නේ සිතක් ඇවිල්ලා? ඊට පස්සේ විවේක කාලයේ සිතක් ඇවිල්ලා නිශ්ශබ්දතාවයේ කොච්චර වෙලාවක් තියෙනවද? සාමාන්‍යයෙන් තමන්ට අත්දැකීමෙන් තමන් ගණනය කරගත්තද? කෙනෙකුගේ සිතුවිලි වේගය වැඩි වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි කාර්ය බහුල වැඩි වුණාම. මොකක්ද එකක්? කාර්ය බහුල වැඩි, කාරණු කාරණා වැඩි. අපි හිතමු උත්සවයක් සංවිධානය කරන්න තියෙනවා කියලා. බලන්න එතන තියෙන සිතුවිලි සංඛ්‍යාවනේ වැඩි නේ දාන්න. හරි, කාර්ය බහුල වැඩි වීම. ඊළඟට තමයි රෝගාබාධ. ස්නායු දෝෂ තිබුණු සිතුවිලි වල වේගය වැඩි වෙනවා. ඒ වගේම දිය වැඩි යහව තියෙන අයටත් ඒත් එමය. දියදියාව මේක සීනි මට්ටම වැඩි වුණොත් එහෙම 200ට සිතුවිලි වල වේගය වැඩි වෙනවා. සිතුවිලි වේගය වැඩි වෙනවා. මොළයට ඔක්සිජන් මදි වුණොත් එහෙම සිතුවිලි මෙහෙවීමේ ක්‍රමවේදයේ අක්‍රමවත් වෙනවා. ඒක අරමුණු ගමන් කරන මේ රටාව වෙනස් වෙනවා. වගේ මිස ද්‍රව්‍ය නිසා එහෙම මේ දේවල් වෙනවා. රසායනික වෙනස්කම් නිසා සිද්ධ වෙනවා සිතුවිලි වල වේගය. එතකොට මේක මනෝමූලික හේතුවක්ද එහෙම නැත්නම් භෞතික සිද්ධාන්තයක්ද කියලා මේක හොයාගන්න ඕන. ඒ වගේ භෞතික සිද්ධාන්තයක් නිසා සිදුවන දෙයකට අපි ඖෂධ වලින් ප්‍රතිකාර හෝ පැවැත්ම හෝ ලබන්න ඕන. මනෝමූලිකව සිද්ධ වෙන දෙයක් නම් අපි මනස සංසුන් කරගෙන ඒක හදා ගන්න ඕන. සිතිවිලි වල වේගය වගේම සිතිවිල වල තියෙන රෆ් ගතිය, බර ගතිය ඒක බලන්න ඕන. දැන් ඔසාමා බින් ලාඩන්ට බොහොම හිමින් සිතිවිලි එන්නේ. හරි බරයි. හිමින් සිතුවිලි එන්නේ, සිතුවිල්ල හරි බරයි, දරුණුයි. කොහොමද එයා කියන්නේ? එයා හරි හිමින් කියන මේ අර බෝම්බ ටික ගහලා එන්න කියලා කියනවා. අපේ උපාසක අම්මල බලාගෙන හිටියොත් බලන්න එයා බෝම්බ ගහන්න කිව්වත් කියපු සංවර කියලා. ඒකට අපේ හාමුදුරුවරු ඈ දන් දෙන්න කියන ආනිසන්තේ වුණත් කන පැලෙන්න හයියෙන් කියන්නේ. ඒ නිසා පළවෙනි කාරණේ තමයි ධර්මය අහන ඔබෙන් අහන්නේ ඔබ සතුටෙන් ජීවත් වෙනවද කියන කාරණය. ඔබ දුක දුරු කරමින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අපි ඉන්න, අපි හැමදාම දුක් කරදර අඩු වෙලා තියෙන්න ඕන. සතුටෙන් ජීවත් වෙන කලාවට අපි පිවිසිලා ඉන්න ඕන. ධර්මයට සමීප වෙන තරමට සතුට වැඩි වෙලා තියෙන්න ඕන. ප්‍රබෝධය වැඩි වෙලා තියෙන්න. ඒකටයි මේ ධර්මයේ ඔක්කොම දේශනා කරන්න බිරත් වෙන කිසිම එකකට නෙමෙයි. මේ ඔක්කොම ධර්මයේ දේශනා කරන්නේ මේ ඔබ සතුටෙන් තියන්න. වෙන කිසිම කාරණයකට නෙමෙයි සතුටෙන් තියන්න මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔබ සතුටෙන් ඉන්න බැරි කාරණා තියෙනවා නම් ඒව තමයි අපි හොයලා ඥානෙන් ගුණෙන් හොයාගන්නේ. පළවෙනි එක තමයි ණය ගන්න එපා. අනන සුඛය. ණය නැත්තම් පුදුම සුඛයක් තියෙනවා. වැරදි කියලා හිතන දගින දේවල් කරන්න එපා. අනවජ්ජ සුඛය. හිතලා ප්ලෑන් කළා තමන්ගේ චේතනාවට අනුව ලෝකයේ අය නම් ඉතින් මොනවටත් වැරදි කියලා කියන්නේ ඉඳ තියෙනවා නේද? ඔයා වාහනේ යන එකත් වැරදි කියලා කියයි. ඉතින් මේ කනබොන එකට වුණත් ඕච්චර ලොකු හෝටල් එකකින් මොකට කෑවද කියලාත් අහන්න ඉඳ තියෙනවා. ඉතින් ඒව මිනිස්සු කියන එකට නෙමෙයි, තමන්ට චේතනා සහගතව වැරදි කියන දෙයක් කරන්නපා. ඒත් එතකොට ඒක තියෙනවා අනවජ්‍ය සුඛය තියෙනවා. එතකොට තමන්ට ලෙඩේදී දුකේදී අපහසුතාවයකදී වේදන් කරන්න මුදල් හදල් ටිකක් තියෙන්න ඕන. මොකද ඒක අත්ති සුඛය. අත්ති සුඛය තියෙන්න ඕන. අත්ති සුඛය තියෙන්න ඕන. හොඳින් නිරෝගීකම ආරක්ෂා කරගන්න ඕන. ඒ වෙනුවෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. නිරෝගී වෙන්න ඕන. කායික මානසික දෙක්ම දෙක්කීම ක්‍රියාධාමය නිර්වාණයට බොහෝ උපකාරකයි. එතකොට සායනස අපි මේ සැරේ අර අර පාර දුවන ජොගින් කාර්ය වගේ වෙයි නේද කියලා හිතන්න එපා. ඒ ස්වરૂපේ එක වුණාට ගමන් දෙකක් තියෙන්නේ. ගමන් දෙකක් තියෙන්නේ. ඔය විදර්ශනා භාවනාවට එහෙම යොමු වෙද්දී විශේෂයෙන් භාවනාවට දේශනා එහෙම ශ්‍රවණය කරන්න එහෙම යොමු වෙද්දී තමන්ගේ තියෙන රාජකාරිය ඔක්කොම ටික ඉවර කරගන්න. උදාහරණයක් වශයෙන් ගෙදර තියෙන පොඩි පොඩි වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර කරගන්න. ඉවර කරගෙන අවසාන වෙලා තමන් පිරිසුදු වෙලා නාල විවේකීව අන්න බණ පටන් ගන්න. එතකොට සැහැල්ලුද නැද්ද? සැහැල්ලු නැත්නම් අර හොද්ද හැදුවේ නැහැ, මේක හැදුවේ නැහැ, පාන් ගෙනාවේ නැහැ, එළවලු ගෙනාවේ නැහැ, මල කරදර ඔක්කොම ඔළුවට එනවා. අර ඔක්කොම ඉවර කරලා දේශනා අහන්න පටන් ගන්න. පිරිසුදු තියාගෙන ගෙවදොරවල් එහෙම පිරිසුදු තියෙන්න ඕන. ඒ පුළුවන් තරම් පිරිසුදු තියාගන්න. ඒකට එතනින් තමන්ට හැතේනවා. ඊළඟට පුළුවන් විදියට තමන්ට අවස්ථාවක් ලැබෙන ලැබෙන විදියට පිනක් දහමක් කරන්න ඕන. මගේ ශක්ති ප්‍රමාණය තමන්ට මේක විය යුතුයි, මේක කළ යුතුයි කියලා හිතන වෙලාවට ඒ පින කරන්න ඕන. ඔය තමන්ගේ හිතේ සතුට රැඳෙන්න හොඳ මතකයන් තියෙන්න ඕන. යහපත් මතකයන් තියෙන්න ඕන. ජීවිතයේ අවසාන වෙනකන් හැමෝටම පින වැදගත් කියලා. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. භික්ෂූන් වහන්සේට පින උපකාරකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකන මේ උපාසක උපාසිකාවන්ටත් ඒකත් එහෙම. ඒගොල්ලන්ටත් එහෙමයි. දෙවියන්ටත් උපකාරයි පින. නිවන් දකින්න ගියත්, නිවන් දකින්න ගියත් පුණ්‍ය ශක්තිය තියෙනකොට අර ලෝසක භික්ෂුව වගේ වෙන්නේ නැතුව සැප පහසුවෙන් සුවයෙන් නිවන් දකින්න හැකියාව ලැබෙනවා. දැන් ඔයත් පින් කරපු නිසානේ කටුර කුල් වල මඩ ගොඩවල් වල ඉඳගෙන බණ ටිකක් අහන්න නැතුව බොහොම පහසුවෙන් බණ ටිකක් අහන්න පුළුවන්කම තියෙන්නේ සසර කරන ලද පින්කම නිසා. ඒ පින හරිම වැදගත්. මේ භවයේදීත් ඒක දෙය රැක ගන්න ඕන. හැබැයි අවසාන ප්‍රතිඵලය හැටියට අපිට උත්තර එළියට එන්න ඕන. මම සාර්ථකයි, මම පරිපූර්ණයි, මම ඔළුව නිදහස් කරගත්ත කෙනෙක්, මං අවුල් වේවුල් ගැටලු පුළුවන් තරම් අවම කරගත්ත කෙනෙක් කියලා සතුටු වෙන්න බලන්න ඕන. ඉතින් මේකට පාවිච්චි කරන්න පුළුවන් උපායශීලී ඔළුව, උපායශීලී කට, උපායශීලී ක්‍රියා. තේරෙනා නේද? කවුරුත් හිතන්න එපා ඇත්ත හැමතැනම උචිතයි කියලා හිතන්නත් එපා. බොරු කියන්න ඕන කියලා හිතන්නත් එපා. මේ ලෝකෙ දිනන්නේ ඇත්ත කියන මිනිස්සුවත් බොරු කියන මිනිස්සුවත් නොවේ. කවුද දිනන්නේ? හ ඇත්ත කියන මිනිස්සුත් නෙමෙයි බොරු කියන මිනිස්සු. බොරු කියන්න ඕන කියන තැන ඉන්නම කවදාවත් හොඳ නැහැ. හැබැයි ඇත්ත කියන්න ඕන කියන තැන ඉන්නපාව ඔබ මැරෙයික් බවට පත් වෙයි. මට අයුක්තිය අසාධාරණේ පෙන්වන්න බෑ කියන තැන ඉන්නත් එපා. එහෙම ඉන්න එපා. ඒගොල්ලෝ අර ඔක්කොම ඉන්නේ හිරේකවල ඉන්නේ. විජය කුමාරතුංග වගේ මං අසුවිද්‍ය අයුක්තිය අසාධාරණ වෙනුවෙන් සටන් කරන කොල්ලෙක් මං කියලා එක එකට ගහලා මිනිස්සු මැරිලා උන් හිරේ. ඉතින් ඒ නිසා ඊතර ඉන්නත් එපා. ස්ථානෝචිත ප්‍රඥාව අන්න ඒකට තමයි මහා ප්‍රඥාව. ඇත්ත කියන්නේ බොරු කියන්නේ දෙක මොඩෙකුට උනත් කියන්න පුළුවන්. ඔය මොඩෙ ඉන්නේ ඇත්ත කියන්නේ ඕනතරම්. තේරෙනවද නේද? ඕනතරම් මොඩෙ ඉන්න බොරු කියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට ඒක ඇත්ත කියන ගණේටද අයිති වෙන්නේ බොරු කියන ගණේටද? ඒ දෙකටම නෙමෙයි අයිති වෙන්නේ. එතන නිවෙන්න පුළුවන්. එතන නිවන්න පුළුවන්. එතන ගැටලුව සංසිඳවන්න පුළුවන්. අන්න ඒක තමයි විශිෂ්ට වචනය. ඒක තමයි විශිෂ්ටම කාරණේ. අන්න ඒකින් තමයි ඔබේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ කරගන්නේ. හැම පැත්තක්ම සම්පූර්ණ වෙන්න ඕන. ධර්මල්ලගේ ජීවිත සම්පූර්ණ කරලා තියෙන්න ඕන. එයා තමයි ඥානවන්ත මිනිස්සේ. දැන් ඒක මහත්මයෙක් හිටියා මේ එයාට මේ අවසානයේ අතහැර ගන්න බැහැලු දරුවෝ. දරුවෝ නෝනායි අතහැර ගන්න බැහැලු. ඉතින් එතුම කල්පනා කරලු මම කොහොමද මේ කුළු අත්තරින්නේ කියලා. මෙයා කල්පනා කරලා හොඳ වැඩක් කරලා තියෙනවා අත්හැර ගන්න. ඒ කියන්නේ ඒකට ප්‍රශ්නේ තියෙන්නේ එයා නැති වුණොත් දැන් මෙයාට මේක මරණාසන්න අත්දැකීමක්නේ දැනෙන්නේ. එතකොට මෙයාට දැනෙනවා මේ මරණාසන්න අත්දැකීමේදී මැරෙනවා සේම දැනෙනවා. එතකොට මම මැරෙනවා නම් එතකොට මගේ නෝන සහ දරුවෝ දෙන්න අසරණ වෙනවා කියලා කල්පනා කරලා මෙයා හොඳ වැඩක් කරනවා. මොකද කරන්නේ? මම මේක කලින් කියලා දෙනවා. එහා නැති වුණාද විශාල රක්ෂණයක් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැම්මා. විශාල රක්ෂණයක් දාලා තියෙනවා. එයාල නැති වුණත් ජීවිතාන්තය දක්වා එයාට වර්තමානයේ හම් වෙනවට වඩා පඩියක් හම් වෙන විදියට. තේනනේ? හොඳ පරිය. දැන් මිනිහා කියනවා මේක දැම්මට පස්සේ පට අකුලුවන් කව ලැබුණලු අත්හරින. අන්න බලන්න සමහර යුතුකම් පූර්ණ වෙන්නේ නැතුව අත්හරින්නත් බැරි කතියක් තියෙනවා. ඉතින් මේ සසරේ නික්මීම මමත්වයේ අත්හැරීම පිණුතර එක්තරා වෙලාවක අපිට ඒක මුණ ගැහෙනවා යම් මොහොතක. ඒ මුණ ගැහෙන මොහොත මරණයේදී සමුගැන්ම හා සමාන සංවේදී සමුගැනීමක් බවට පත් වෙනවා. බොහොම පාරිශුද්ධ සමුගැමීමක් වෙන්න ඕන මේක. තේරුණානේ? දෙයෙන් හිත හදාගන්න, මරණ දිහාන්න, ජීවිතේ ලස්සන කරගන්න හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දායකත්වයේ දරු පින්නතුන් හැම දිනාටම පින් දෙමින් කටයුතු කරනවා යමුනා රණසිංහ මහත්මයාත් මේ වික්‍රමරත්න මහත්මයා ඇතුළු ඒ හැම දිනාගේම උතුම් සත් ප්‍රාර්ථනා සඵල වේවා. මේ පරලෝක ප්‍රාප්ත වූ ADD සමරසිංහ පියාණන් ඇතුළු වංශ පරම්පරාගත සියලුම ඥාතින් පින් අනුමෝදන්ව සතුටු සිත ඇති වේවා. අපි හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අද දායකත්වයේ දැක්කු හේ පින්නතුන්ගේ උතුම් සත් ප්‍රාර්ථනා සඵල වේවා කියමින් අපි ප්‍රාර්ථනා කරනවා. පින්නොත් හැම දිනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු සත් ප්‍රාර්ථනාව සඵල වේවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. වහවා උතුම් මඟඵල නිවන් සාක්ෂාත් වේවා කියලා සත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතු.